අවිබෝවන් සුබ දවසක් ආදරණීය දුවේ පුතේ, දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ගෙනෙන රුහුණු ගුරු ගෙදර අධ්‍යාපන වැඩසටහන් මාලාවේ 10 වෙනි ශ්‍රේණිය බුද්ධර්මයේ පෙළ පොතේ 2 වෙනි පාඩම වන අගයමු නමදිමු මහා සංගරුවන පාඩම ඉදිරිපත් කරනවා එල්පීටී අධ්‍යාපන කලාපයේ බුද්ධ ධර්මයේ ගුරු උපදේශක පීඩි පරමානන්ද. ඉතින් දරුවනේ, අද ඔබට ඉගෙන ගන්න තිබෙන්නේ මං කලින් කිව්වා වගේම ඔබගේ පෙළ පොතේ 2 වෙනි පාඩම නමදිමු අගයමු මහා සංගරුවන. ඔබ දන්නවා බෞද්ධයාට, කියන්නේ අපිට තිරුවන් කියලා රත්න තුනක් තියෙනවා. මේ රත්න තුන බෞද්ධයා පණ වගේ ඊටාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ආරක්ෂා කරනවා, පිළිපදිනවා. ඒ රත්න තුන වන්නේ කුමක්ද? එකක් තමයි ප්‍රධාන වශයෙන්ම බුද්ධ රත්නය, බුදුරජාණන් වහන්සේ. දෙවෙනි රත්නය තමයි ධර්ම රත්නය, ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය. තුන්වෙනි රත්නය තමයි වර්තමානයේ බුදුන් වහන්සේ වෙනුවෙන් නියෝජනය කරන ශ්‍රාවක මහා සංඝරත්නය. එතකොට මේ පාඩමින් අපි අද කතා කරන්නේ මෙන්න මේ ත්‍රිවිධ රත්නේ තුන්වෙනි රත්නය වන මහා සංඝරත්නය පිළිබඳවයි. අපි අද මෙම පාඩම අනුව මහා සංඝරත්නයෙන් ඉටුවන සමාජීය, ආගමික, ජාතික හා අධ්‍යාපනික සේවාවන් මොනවාද යන්න තමයි සොයා බලන්නේ. මෙම පාඩම අනුව සඳහන් වන්නේ එක්තරා සුන්දර ගම්මානයක වැඩවිසු උගත් දැනුම්ගත් වයෝවෘද තපෝවෘද ගුණගරුක සිල්වත් මහා රහතන් භික්ෂුන් වහන්සේ නමක් සම්බන්ධයෙන් තමයි මේ පාඩමෙන් අපි අර කිව්ව කාරණා පිළිබඳව සොයා බලන්නේ. ඒ කියන්නේ මහා සංඝරත්නයෙන් ඉටුවන සමාජීය, ආගමික, ජාතික හා අධ්‍යාපනික සේවාවන් මොනවද කියලා තමයි මේ එක හාමුදුරුවක් සම්බන්ධයෙන් හොයලා බලලා අපි මේ අද මේ පාඩම ඉගෙන ගන්න. හැබැයි රටේ ඉන්න සමස්ත සංඝයා වහන්සේලාම මේ කියනා වූ සේවාවන් ටික විවිධ මට්ටම් වලින් ඉටු කරන කියනකත් අපි පොඩ්ඩක් කලින් මතක තියාගන්න ඕන. සාමාන්‍යයෙන් ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ තියෙන්නේ මහා සංඝරත්නය ගිහියන්ගෙන්, එහෙම නැත්නම් සදහැවතුන්ගෙන් ප්‍රත්‍යයන් ලබාගත යුත්තේ බමරා මල නොතලා රොන් ගන්නාක්සේ සමාජයට බරක් නොවී කියලා. ඒ කියන්නේ කිසිම බරක් නොදී මලක රොන් ගන්නා බමරා ඒ රොන් ටික ගන්නේ මලට හානියක් නොකර. අන්නේ ආකාරයෙන් තමයි අපේ මහා සංඝරත්නයත් තමන්ට අවශ්‍ය ප්‍රත්‍යපහසුකම් සදහැවතුන්ගෙන් ගන්න ඕන. මොනවද මේ සදහැවතුන් ලබා දෙන ප්‍රත්‍ය? කරුණු හතරක් තියෙනවා. ඒකට අපි කියන සිව්පසය, චීවර, පින්ඩපාත, සේනාසන, ගිලන්පස. මේ කියන ප්‍රත්‍යපහසුකම් ලබා ගන්න අරහෙම තමයි මුලින්ම බුදුහාමුදුරුව පැහැදිලි කරලා තියෙන්නේ. ඉතින් ඔබ දන්නවා මේ සංඝරත්නය කියන රත්නය ලෝ පහළ වුණේ කවදාද? ඔබ දන්නවා සංඝරත්නයේ ආරම්භය සිදුවන්නේ ඇසළ පොහොය දිනයක. ඉගෙන අපගේ ගෞතම අමාමෑණී බුදුපියාණන් වහන්සේ තමන්ගේ ධර්මය අවබෝධ කරගෙන ඒ අවබෝධ කරගත් ධර්මය දේශනා කරන්නේ කාටද කියලා සොයල බැලුවා. ඒ සොයල බලද්දී මුලින්ම මතක් වුණේ තමන්ට උදව් උපකාර කර ගුරුවරු. හැබැයි ඒ ගුරුරු දෙදෙනාම ඒ වෙද්දී මිය පරලෝකව සිටි නිසා ඒ ගැන ඒගොල්ලන් ධර්මයේ දේශනා කරන්න බැරි වුණා. ඊට පස්සේ තව ටිකක් කල්පනා කරලා බැලුවා, මතක් වුණා පස්වග මහණුන් කියලා 5 දිනක් හිටියා පංචවග්ගය භික්ෂූන් කියලා පස්සේ හැඳින්වුවේ. ඒ 5 දින ගණිත් මතක් වුණා. දැන් කල්පනා කරලා බැලුවම පංචවග්ගය භික්ෂූන් කොහෙද ඉන්නේ? ඒගොල්ලෝ මේ වෙද්දී බර්ණස ඉසිපතනාරාමේ මිගදායේ වැඩවාසින කරන කියලා තමයි බුදුරජාණන් වහන්සේට පෙනෙන්නේ. ඒන බුදුහාමුදුරුවෝ මේ බර්ණස ඉසිපතනාරාමේ බලා වැඩම කළා. ඒ වැඩම කලින් පස්සේ හැබැයි පස්සග මහණුන් අපේ බුදුරජාණන් වහන්සේ දුර සිට වඩිනවා දැකලා ඒගොල්ලෝ කතා කරා කිසිම උදව්වක් උපකාරයක් කරන්න හොඳ නැහැ, වඳින්න හොඳ නැහැ, අපි ආවුසෝ කියලා ආමන්ත්‍රණය කරලා ඒ විදියට පිළිගැනීමක් කරමු කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ එම ස්ථානයට වැඩම කරලා කතා බහ කරයින් පස්සේ තේරුණා මේ කලින් හිටපු කෙනා නෙවෙයි ඇවිල්ලා ඉන්නේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ කියලා. බුදුහාමුදුරන්ගේ පැහැදිලි කිරීමත් එක්ක පස්සක තවුසන් පිළිගත්තා. ඒ අනුව බුදුරජාණන් වහන්සේ පවසනවා, මම ඔබට මම විසින් සොයාගත්ත ධර්ම දේශනා කරන තමයි මෙතනට වැඩම කරලේ. එහෙම කිව්වෙන් පස්සේ හොඳයි කියලා මේ කට්ටියේ ධර්මය අහන්න කැමැත්ත පළ කරා. අන්න එහෙම තමයි ඇසල පෝය දවසක මුලින්ම සංඝයා වහන්සේලා ලෝකයට බිහිවන්නේ. එතන මුලින්ම සිටින කණ්ඩායම වෙන එතකොට පස්වග භික්ෂූන්, පංචවග්ගීය භික්ෂූන්. කවුද පස් දෙනා? කොණ්ඩඤ්ඤ, වප්ප, බද්ධිය, මහානාම හා අස්සජි. මේ පස් දෙනාගෙන් මුලින්ම ධර්මය අහලා ඒක අවබෝධ කරගත්තේ නැත්තම් සෝවාන් භාවයට පත් වුණේ කොණ්ඩඤ්ඤ කියන තවුසා. ඉතින් අපි බැලුවේ ලෝකයට සංඝරත්නය පහළ වුණේ ඔන්න ඔය ආකාරයෙන්. මේ පස්වග තවුසන්ගෙන් තමයි, මේ පස් දෙනාගෙන් තමයි සංඝරත්නය ආරම්භ වුණේ. හැබැයි අද වෙද්දී මුළු ලෝකෙ පුරාම දහස් සංඛ්‍යාත සංඝ වහන්සේලා පිරිසක් බිහි කරන්න බුදුරජාන් වහන්සේගේ ධර්මයට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මේ මහා සංඝරත්නය තමයි තමන් නිර්වාණය අවබෝධ කරගෙන කටයුතු කරගන්න අතරම ගිහියාටද එම මාර්ගය පෙන්වන්න, එම මාර්ගයේ යන්න අවශ්‍ය මඟ පෙන්වීම කරන්න කවුද? මහා සංඝරත්නය. ඉතින් දරුවනේ, මං කලින් කතා කරා වගේම ඔබගේ පාඩමේ තියෙන්නේ ඉතාම සුන්දර ගම්මානයක්, නොයිඳුල් ගම්මානයක්, ඒ කාලේ හැටියට අරලිය තැන්න කියන ගම්මානයේ වැඩවාසය කරලා තියෙනවා අවුරුදු 97ක් වයසක වෙන වියේදී මේ හාමුදුරුව අපවත් වෙනවා. අන්නේ නායක හාමුදුරන් වහන්සේගෙන් ඉටුවෙච්ච සේවාවන් සම්බන්ධ කරන් තමයි අපි මේ පාඩම සාකච්ඡා කරන්නේ. එතකොට ඔබ වැළුවතින් මේ හාමුදුරුවෝ අවුරුදු 30ක් අරලියතැන්න කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිවරයා විදිහට ඉඳලා තියෙනවා. හැබැයි අවුරුදු 30 කාලයම ඒක කනිෂ්ඨ විද්‍යාලයක් විදිහට නෙමෙයි තියෙන්නේ. ඒ හාමුදුරුවෝ වැඩ බාරගද්දී කනිෂ්ඨ විද්‍යාලයක් තමයි. නමුත් එතනින් විශ්‍රාම ගද්දී මහාවිද්‍යාලයක් බවට පත් කරනවා. අන්න එතනින්ම පේනවා මේ හාමුදුරුවෝ කොතරම් අප්‍රතිහත ධෛර්යයකින් යුක්තව කටයුතු කරාද කියන එක. ඒ වගේ තමයි අවුරුදු 97ක් කියන්නේ විශාල වයසක්. ඉතින් මේ සිල්වන්තයාගේ ජීවිත කාලය ගැන කියද්දි කියනවා සිල්වන්තෙක් එක් දවසක් ජීවත් වීම වටිනවලු, දුස්සීලෙක් අවුරු 100ක් ජීවත් වෙන වඩා. ඉතින් බලන්න මේ හාමුදුරුවෝ එක වසරක් නෙවෙයි ජීවත් වෙන්නේ. මේ හාමුදුරුවෝ අවුරුදු 97ක් වෙනකම්ම තමන්ගේ ගමට, තමන්ගේ ප්‍රදේශයට, සමාජයට, ඒකම ජාතියට විශාල සේවාවක් කරනවා. ඒ සේවාව කරපු සේවාව සම්බන්ධයෙන් තමයි උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවයේදී වර්තමානයේ අරලියතැන්න විද්‍යාලයේ විදුහල්පතිතුමා මේ පත්‍රිකාවක් සකස් කරනවා. ඒ පත්‍රිකාව මේ පූජෝත්සවයේදී බෙදාහරිනු ලබනවා. අන්නේ තියෙන කාරණා ගැන තමයි අපි අද කතා කරන්නේ. එතකොට බලන්න මේ හාමුදුරන්ගෙන් ඉදිරිවෙච්ච සේවාව ශේෂ්ඨ හතරක් කියලාදී අපිට කතා කරන්න පුළුවන්. බලන්න ඒක සමාජීය පැත්තෙන් ගත්තොතින්, සමාජීය පැත්ත කියන්නේ සමාජයට උන්වහන්සේගෙන් සිදු වෙන අවු සේවාවන්. දැනුත් ඉන්න මහා සංඝරත්නය මේ වගේ සේවාවන් ඉටු කරනවා. එකක් තමයි ගැබිනි මාතාවරුන්ට, නැත්නම් ගැබිනි මව්වරුන්ට සෙත්පතා පිරිතක් දේශනා කරනවා. මොකක්ද ඒ පිරිත? අඟුලිමාල පිරිත. ඉතින් අන්නේ අඟුලිමාල පිරිත දේශනා කිරීමලත් මේ හාමුදුරු මෙදිහත් වෙනවා. ඒ වගේම පුංචි දරුවන්ට නම් තබනවා. ඒකම දරුවන්ගේ ඉඳුල් කට ගන්න උත්සව පවත්වනවා. ඒ වගේම අකුරු කියවීම වගේ අවස්ථාවන් තියෙනවා. ජන්මදින සැමරීම් කරනවා. අන්නේ හැම අවස්ථාවකදී මේ හාමුදුරුව තමන්ගේ සේවාව ඒ දරුවන්ට ඒ අවස්ථාවලට මෙදිහත් වෙලා අවශ්‍ය සුබ පැතීම් සෙත් පැතීම් සිදු කරනවා. ඒ විතරක් නෙවෙයි, විභාග වල ඉදිරිපත් වෙන දරුවෝ ඉන්නවනේ. ශිෂ්‍යත් විභාගේ, සාමාන්‍ය පෙළ විභාගේ, උසස් පෙළ විභාගේ, ඒ වගේ දරුවන්ටත් බෝධි පූජා තියලා පින්කම් කරලා සෙත් පතනවා. ඉන් පස්සේ මේ දරුවෝ සමහරක් වෙලාවට රැකියාවන් සඳහා යනවා. ඒ රැකියාවන් වල යනකොටත් මේ දරුවන්ට අවශ්‍ය ආශිර්වාදය ලබා දෙනවා. ඉතින් බලන්න මේ හාමුදුරුවෝ කොච්චර හොඳට මේ දේවල් වලට සම්බන්ධ වෙනවද. ඒ විතරක් නෙවෙයි, අපේ අර කලින් මතවරාගේ මංගල අවස්ථා තියෙනවා මංගල උත්සව. ඒ මංගල උත්සව අවස්ථාවලදීත් හාමුදුරුවෝ සමහරට අර පූර්වී චාරිත්‍රවලට නැකත් බැලීම ඒ වගේ මුදුමාරු කරගෙන මේ චාරිත්‍රමාරිත්‍ර ගණනාවක් තියෙනවනේ වෙලාවන් වලට, ඒ වෙලාවන් සකස් කිරීම කරනවා. ඒ වගේම මංගල අවස්ථා වගේම අවමංගල අවස්ථාත් තියෙනවා. අවමංගල අවස්ථාවලදීත් දාන සීල භාවනා කියන පින්කම් තුනෙන්ම ඒ අයට යහපත සැලසෙන්න අවශ්‍ය අනුශාසනාවන් කරනවා. බලන්න මේ හාමුදුරන්ගේ තවත් වැදගත් කාරණාවක් තමයි අසරණ වැඩිහිටියෝ ඉන්නවා ගමේ. ඒ වැඩිහිටියන් සඳහා වැඩිහිටි නිවාසයක් ඉනි කරලා දෙනවා. ඒ වගේම ආබාධිත රණවිරු ඉන්නවා ගම්මානේ. යුද්ධයට ගිහිල්ලා ආබාධිත රණවිරු එක්ක අතක් අඩුයි නැත්නම් පාදයක් අඩුයි නැත්නම් පාද දෙකම අඩුයි එක්ක ඇස් පේන්නේ. මේ වගේ අය ආබාධිත උනේ තමන්ගේ රට වෙනුවෙන් සටන් කරලා. ඉතින් ඒ අය සඳහා රණවිරු සේවන සමාජ සේවා ආයතනයේ මේ හාමුදුරුව මැදිහත් වෙලා පිහිටවනවා. ඊට අමතරව ගත්තොත් මේ හාමුදුරුව වැඩිහිටියෝ ඉන්නවනේ. ඒ වැඩිහිටියන්ටත් අවශ්‍ය බොහෝ උපකාර සිදු කරනවා. ඒ කියන්නේ වැඩිහිටියන්ට අවශ්‍ය අනිවාර්යයෙන්ම බෙහෙත් හේත් ගන්න දිනවනේ. අන්න ඒ වයිදි හාමුදුරුව මැදිහත් වෙලා විශාල වශයෙන් ආයට උදව් උපකාර කරනවා. ඒ තමයි අපි කිව්වේ මේ හාමුදුරුවන්ගෙන් සිදුවෙච්ච සමාජී සේවාවන්. ඒ වගේම තමයි ආගමික පැත්තෙන් ගත්තොතින්. ආගම කියන්නේ බුදුදහමනේ. බුදුදහමට තියෙන ලොකුම අභියෝගයක් වෙලා තියෙනවා වර්තමානයේත් ඒක තියෙනවා. කුල දරුවන් පැවිදි වීම හරිම අඩුයි. ඒ වගේම පැවිදි වුණත් ඉන්න ප්‍රමාණය පැවිද්ද ඉන්න ප්‍රමාණය තවත් අඩුයි. ඉතින් මේ කාලේ මේ හාමුදුරුවෝ කුල දරුවන් විශාල පිරිසක් සාසනයට බාර දීලා තියෙනවා. සාසනයේ පැවිද්දලා බාර දීලා. ඉතාම විශාල සේවාවක් ඒක. සාසනයේ පැවැත්මට භික්ෂුන් වහන්සේලා සාසනයට පැමිණීම ඉතාම අවශ්‍යයි. නැත්තම් මේ සාසනය පවතින්නේ නැහැ. ඒක ලොකු සේවාවක් අපේ හාමුදුරන්ගේ අතින් සිදු වෙච්ච. ඒ වගේ තමයි ප්‍රදේශයේ තිබෙනවා ගරාවැටිච්ච කැඩිච්ච බිනිච්ච වෙහෙර විහාර. ඒව ප්‍රතිසංස්කරණය කරන්නත් මේ හාමුදුරුවෝ විශාල දායකත්වයක් ලබා දීලා තියෙනවා. බලන්න හාමුදුරු නමක්ගේ චරිතයකින් කෙරෙන යුතුකම් ප්‍රමාණය අසීමිතයි නේද කියලා. ඒ විතරක් නෙමෙයි හාමුදුරුවෝ අර සුනාමි වගේ විපතක් ආපු වෙලාවෙත් හාමුදුරුවෝ විශාල සේවාවක් කරලා තිනවා. ඒ සුනාමියේදී දෙමාපියන් අහමි වෙච්ච දරුවෝ 5 දිනක් ඉන්නවා. අම්මා තාත්තා දෙන්නම අහමි වෙලා. ඉතින් මේ දරුවන්ට යන්න එන තැනක් නැහැ නේ. අන්නේ ගැන ඉතාම අනුකම්පාවෙන් ක්‍රියා කළා. දරුවන් 5 දෙනාම සාසනයට පූජා කරලා ඒ සාසනයේ පැවිද්ද දරුවන්ට ලබා දීලා තිනවා. ඒකතර කලින් ගුවාගේම කුල දරුවන් පැවිදි කිරීමටම සම්බන්ධයි. ඒක ආගමික සේවාවක්. ඒ විතරක් නෙවෙයි බොහෝ දානමය පින්කම් තියෙනවා ගම්මානවල. ඒ වගේම පිරිත් පින්කම් තියෙනවා. ඒ වගේම තමයි බෝධි පූජාවන්, ධර්මදේශනා, ආසන ධර්මදේශනා විවිධ ආකාරයේ පින්කම් සිදු කරනවා මේ හාමුදුරුව වැඩිහත් වෙලා. ඒ සෑම අවස්ථාවකදීම හාමුදුරන්ගේ නායකත්වය තමයි මුලින්ම අපි දකින් ලැබෙන්නේ. හාමුදුරන්ට පුළුවන් මට්ටමින් ඒවට මැදිහත් වෙලා ඒව සාර්ථක කරගන්න උදව් උපකාර කරලා තිනවා. බලන්න ඒ වගේ තමයි අපි ගත්තොත් මේ මම දැන් කතා කරා හාමුදුරන්ගෙන් ඉටු වෙච්ච එකක් තමයි සමාජීය සේවාවන්. දෙවෙනි කාරණාව කතා කරා ආගමික වශයෙන් වටිනා සේවාවන්. තවත් එකක් තමයි මේ ජාතික වශයෙන් සේවා කිරීමත් හාමුදුරන්ගෙන් ඉතාම අත්‍යවශ්‍ය කාර්යයක්. මොකද රටක ජාතියක් පැවතුනොත් තමයි ඒ රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ දැහැමි ගතිගුණ ඇති දරුවන් සමාජයට දායදා කරන් කිරීම, දැහැමි ගතිගුණ තියෙන දරුවෝ සමාජයට දායද කරන්න හාමුදුරුවෝ විශාල වැඩසටහනක් කරලා තියෙනවා. ඒ වගේම තමයි සහජීවනයෙන් කටයුතු කරන්න ගැමියන්ට මඟ පෙන්වුවා. ඒක ජාතික සේවාවක්. අර අපි කලින් කිව්වාගේ සුනාමි විපතේදී මැදිහත් වෙලා දානපතියන්ගෙන් උදව් උපකාර අරගෙන ඒ සුනාමි විපතට මැදිහත් වෙලා ජීවිත අහිමි වෙච්ච පවුල් වලට, ගේදොර විනාශ වෙච්ච පවුල් වලට, දරුවෝ අහිමි වෙච්ච දෙමාපියන්ට, ඒ වගේ නොයෙකුත් කණ්ඩායම් වලට විශාල වශයෙන් ආධාර උපකාර කරන්න හාමුදුරුවෝ කටයුතු කරලා තියෙනවා. ඉතින් මේවා හාමුදුරුවෝ අනිත් අයගේ සහයෝගයත් අරන් තමයි කරලා තියෙන්නේ. ඒ වගේම තමයි දරුවනේ අපේ හාමුදුරුවෝ මේ අරලියතන ගම්මානේ වැඩ වාසය කරපු හාමුදුරුවෝ අධ්‍යාපනික වශයෙන් විශාල සේවාවක් කරලා දෙනවා. ආදරෙන් දුවේ පුතේ, දැන් බලන්න මේ අපි කතා කරන හාමුදුරන් වහන්සේගෙන් සේවවන් කීපයක් අපි කතා කරා ඉටි වෙච්ච. සමාජීය, ආගමික, ජාතික ඒ වගේම තවත් සේවාවක් තමයි අධ්‍යාපනික සේවාවන්. ඊටම වැදගත් වෙනවා භික්ෂුන් වහන්සේ නමක්, හාමුදුරන් වහන්සේ නමක් මේ වගේ සේවාවන් කිරීම හැමදෙනාගේම ගෞරවයට පිළිගැනීමට ලක් වෙන නිසා. බලන්න ඒකේ එක කාරණාවක් තමයි ගමේ තිබිච්ච අර කලින් කිව්ව ප්‍රාථමික විද්‍යාලය, එහෙම නැත්නම් අරලිය තැන්න කනිෂ්ඨ විද්‍යාලය උන්වහන්සේ මහාවිද්‍යාලය බවට පත් කළා. ඒක ඉතාම වැදගත් දෙයක්. මොකද මහාවිද්‍යාල සොයමින් ධනේ නාස්ති කරමින් කාලේ නාස්ති කරමින් දරුවන්ට යන්න වෙන්නේ නැහැ නේ. ඒ නිසා ගමේ තිබිච්ච ප්‍රාථමික පාසල මහාවිද්‍යාලය බවට පත් කරා. ඒ වගේම මේ මහාවිද්‍යාලයෙන් දෙස් විදෙස් ප්‍රචලිත බොහෝ විද්වතුන් පිරිසක් බිහි වුණාලු. ඒකත් ලොකුම සේවාවක්. ඒ වගේම තමයි දහම් පාසලක් ආරම්භ කරා. පන්සලේ දහම් පාසලක් ආරම්භ කරලා දහම් අධ්‍යාපනයට ලබා දුන්නා. ඒ විතරක් නෙවෙයි, ඉතාම වැදගත් කාරණාවක් තමයි පිරිවෙනක් ආරම්භ කරා. බලන්න පිරිවෙනක් ආරම්භ කරේ ඇයි? මේ හාමුදුරන්ගේ ගුරු හාමුදුරුවෝ සිහිපත් කරන් තමයි පිරිවෙන ආරම්භ කරේ. ඒ කියන්නේ කළගුණ සැලකීමේ ගුණාංගය එතනදී මේ හාමුදුරන්ගේ චරිතයෙන් හොඳට කැපී පෙනෙනවා. ඒ වගේ තමයි සඳහම් මග කියලා පෙරපාසල පවත්වාගෙන ගියයි කියනවා. පුංචි දරුවන් වෙනුවෙන් අවුරුදු 3-4 වගේ දරුවන් වෙනුවෙන් පාසල් යන්න පෙර පෙරපාසල පවත්වාගෙන යනවා. ඒක නම සඳහම් මග. ඒ සඳහම් මාර්ගයට දරුවෝ යොමු කරන්න නම් පුළුවන් මුල්ම ක්‍රමය තමයි ප්‍රාථමික අධ්‍යාපනය, කියන්නේ පෙරපාසල අධ්‍යාපනය. ඒ වගේ ඉඳලා යොමු කරොත් තමයි දරුවෝ සඳහම් පැත්තට, දැහැමි පැත්තට යොමු කරන්න පුළුවන්. මේ බලන්න මේ හාමුදුරන්ගේ හොඳ දැක්මක් තියෙන හාමුදුරන් වහන්සේ නමක්. ඉතින් මේ හාමුදුරන්ගේ චරිතයෙන් අපි බැලුවදී ගන්න පුළුවන් ගොඩාක් ආදර්ශ තියෙනවා. එකක් කිව්වොත් මේ හාමුදුරුවෝ හරිම ආදර්ශවත්. කිසිම වැරදි වැඩක් කවදාවත් කිසිම වරදක් කරන්න ඇති චරිතයක්. ආදර්ශයෙන් තමයි හැමදේම කරන්න. යහපත් නායකත්ව ලක්ෂණ ප්‍රදර්ශනය කරනවා. ඒ කියන්නේ විපතේදී ඒ වගේ දරුවන්ගේ විවිධ උත්සවස්ථාවලදී, අවමංගල අවස්ථාවලදී, විවාහ අවස්ථාවලදී හාමුදුරුවෝ මැදිහත් වෙලා තමන්ගේ නායකත්ව භූමිකාව හොඳින් ඉෂ්ට කරනවා. ඒ වගේ තමයි මේ හාමුදුරුවෝ අර කරන්න ඕන යුතුකමක් තියෙනවා. භික්ෂුන් වහන්සේලාගේ අරමුණ වෙන්න ඕන මොකද්ද? ගිහියා මිත්‍යාවෙන් මුදවා සත්‍ය කරා යොමු කිරීම. ඒකත් හරියටම කරනවා හාමුදුරුවෝ. ගිහියා මිත්‍යාවේ ඉන්නව නම් මිත්‍යාවෙන් මුදවලා යහපත් කරුණු කියා දීලා සත්‍ය පැත්තට යොමු කරනවා. ඒක තමයි භික්ෂුන් වහන්සේලාගෙන් සමාජයට ඉටු වෙන විශාල හොඳම සේවාවක් වන්නේ. ඒ වගේ තමයි මානව හිතවාදී බව, කළගුණ සැලකීම, ගුරු ගෞරවය, ඒ වගේම ජාති ආගම් කුල ભેද නොතක හැම දෙනාටම සමානව ක්‍රියා කිරීම. ඔන්න ඕව තමයි අපේ මේ කතා කර හාමුදුරන් වහන්සේගේ නැත්තම් අරලිය තැන්න පන්සලේ හිටපු ඒ හාමුදුරන් වහන්සේගේ චරිතෙන් අපේ චරිතයට ගන්න පුළුවන් ගුණාංග තමයි මේ, ආදර්ශයන් තමයි. මම ඔබට පොඩ්ඩක් මතක් කරේ. හොඳයි, දැන් බලන්න දරුවනේ මේ පාඩම පුරා අපි කතා කරේ එක්තරා කල්පිතයක් මත පදනම් වෙච්ච යම් කිසි ප්‍රදේශයක ජීවත් වෙච්ච හාමුදුරන් වහන්සේ නමක්ගේ චරිතය සම්බන්ධයෙන් වූ උන්වහන්සේ විසින් සිදු කළ සමාජීය, ආගමික, ජාතික, අධ්‍යාපනික සේවාවන් සහ උන්වහන්සේගේ චරිතයෙන් ගන්න පුළුවන් ආදර්ශ තමයි අපි කතා කරේ. ඇත්තම වැළුවතින් අපේ ඔබ දන්නවා සිංහාලෝවාද කියන සූත්‍රය දේශනා කරනවා සිංහාලක කියන ගෘහපතියාට බුදුරජාණන් වහන්සේ විසින්. සිංහාලකගේ තාත්තා මරණ මංචකේ ඉඳලාගෙන, නැත්නම් මැරෙන්න ආසන්නයේ ඉඳගෙන පුතාට අවවාදයක් දෙන පුතේ දිසා නමස්කාරයක් කියලා දෙයක් තියෙනවා. මෙන්න මේ දිසාවන් 6ට උදේ පාන්දරින් කෙත ඇඳුම් පිටින් වඳින්න කියලා තමයි දිසා නමස්කාරයේදී සිංහාලකට තාත්තා මේ පැහැදිලි කරන්නේ. හැබැයි මේ තාත්තගෙන්දී පුතා එක හෙළාම පිළිගන්නවා. ඉතාලම හොඳ පුතෙක්. ඒ කාලෙත් විච්ච ආගම් අනුව තමයි තාත්තා මේ අවවාදින්. තාත්තට බෞද්ධයෙක් නෙවෙයි, යම්කිසි මිත්‍යා දෘෂ්ටික ඇදහිල්ලක් අදහන්නේ තමයි සිංහාලකගේ පියා. ඉතින් සිංහාලක මේ තාත්තා දුන්න අවවාදය අකුරටම පිළිපදිමින් උදේ පාන්දරින් අවදි වෙලා ජලේ බැහැලා ඊට පස්සේ තෙත ඇඳුම් පිටින් දිසාවන් 6කට වඳිනවා. මොනවද දිසාවන් 6? උඩ, යට, නැගෙනහිර, බටහිර, උතුර, දකුණ. හැබැයි කිසිම අදහසක් මෙයා කිසිම තේරුමක් දන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ මේක දිවසින් දැකලා මේම ස්ථානයේ වැඩම කරලා සිංහාලකෙන් අහන මොකද්ද කරන්නේ? සිංහාලක තාත්තක උදේ කරනවායි කියලා ඒ විදිහට විස්තරය කියනවා. පස්සේ බුදුරජාන් වහන්සේ සිංහාලකට පවසනවා, නෑ නෑ සිංහාලක, ආර්ය විනේහි සදිසාවන් කියලා දිසාවන් හයක් තියෙනවා. ඒ දිසාවන් නමස්කාරය කිරීම කියන්නේ ඔහොම දෙයක් නෙවෙයි. ඒ කියන්නේ දිසාවන් හය තුල කණ්ඩායම් දෙක බැගින් කණ්ඩායම් 12ක් ඉන්නවා. ඒ 12ට නමස්කාර කිරීම තමයි කියනවා සැබෑ දිසා නමස්කාරය. ඉතින් මේ ගැන දැනගන්න කැමැත්ත පළ කරනවා සිංහාලක ගෘහපතියා. ඒ අනුව තමයි සිංහාලුව සූත්‍රය දේශනා කරන්නේ. මෙතනදී ඒ සූත්‍රයේ සඳහන් වෙන දිසාවකට තමයි අපේ මහා සංග්‍රහණය අයිති වෙන්නේ. ඒ කියන්නේ උඩ දිසාව. උඩ දිසාවෙන් තමයි මහා සංග්‍රහණය හඳුන්වා දෙන්නේ බුදුරජාන් වහන්සේ. එතනදී සඳහන් කරනවා උඩ දිසාවට ගිහි පැවිදි කෙන කණ්ඩායම් දෙකම සම්බන්ධයි. දැහැමි සමාජයක පදනමට ගිහියන් සහ භික්ෂුන් වහන්සේලා අතර මනා සම්බන්ධතාවයක් තිබෙන්න ඕන. එහෙම තිබ්බොත් තමයි සමාජය උත්තරීතර සමාජයක් බවට පත් වෙන්නේ. නැත්තම් දැහැමි සාධාරණ හැමෝටම සතුටින් ජීවත් වෙන්න පුළුවන් සමාජයක් වන්නේ මේ කණ්ඩායම් දෙකේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය තිබුණොත්. ඒකදී වෙන දෙයක් තමයි ගිහියෝ විදියට බෞද්ධයෝ ආමිසයන් සංග්‍රහ කරනවා මහා සංඝරත්නයට. ඒ වගේම මහා සංඝරත්නයට ආමිසයන් සංග්‍රහ කරම මහා සංඝරත්නය ගිහියාට ධර්මදානයෙන් සංග්‍රහ කරනවා. මේ විදිහට තමයි ඒ දෙපැත්තේ සංග්‍රහ කිරීම සිදුවන්නේ. ඒක බලන්න මේ මුලින්ම ගිහියා තමයි නැත්තම් බෞද්ධයා තමයි මහා සංඝරත්නයට යුතුකම් ඉෂ්ට කරන්න ඕන. යුතුකම් පහක් ඉෂ්ට සිද්ධ කරන්න ඕන. ඒකේ පළවෙනි කාරණා තමයි මෛත්‍රී සහගතව ක්‍රියා කරන්න ඕන. දෙවෙනි කාරණා තමයි මෛත්‍රී සහගතව කතා කරන්න ඕන. තුන්වෙනි කාරණාව මෛත්‍රී සහගත ස්ථිත පහළ කරගන්න ඕන. ඊට පස්සේ මහා සංඝරත්නය නිවසට පැමිණි විට සතුටින් පිළිගන්න ඕන. අවසාන කාරණාව තමයි ආමිසයෙන් සංග්‍රහ කිරීම. මේ විදිහට කරුණු පහකින් ගිහි බෞද්ධයා භික්ෂුන් වහන්සේට නැත්නම් පැවිදි උතුමන්ට යුතුකම් ඉෂ්ට කරන්න ඕන. අන්න එහෙම යුතුකම් ඉෂ්ට කරාම පැවිදි පක්ෂය කරුණු හයකින් ගිහියන්ට සංග්‍රහ කරනවා කියලා සිංහාලුව සූත්‍රයේ සඳහන් කරනවා. ඒ කරුණු හය මොනවද දරුවනේ? එකක් තමයි ඉතාම වැදගත්, මුලින්ම පවින් වළක්වන්න ඕන. ඊළඟට පවින් වළක්වෙන් පස්සේ යහපත් ක්‍රියාවල යෙදවන්න ඕන. තුන්වෙනි කාරණා විදිහට කියන්නේ හොඳ සිතින්ම අනුකම්පා කරන්න ඕන. ඒ වගේම ගිහියෝ අසානමිති දේවල් තියෙනවා නම් ඒ දේවල් ධර්මය කියා දෙන්න ඕන. ඒ වගේ අසාපු දේවල් තියෙනවා නම් ඒව වඩාත් හොඳින් විස්තර කරලා කියලා දෙන්න ඕන. අවසාන වශයෙන් මේ කරුණු පහත් කරලා තවත් කාරණාවක් තියෙනවා. මහා සංඝරත්නයට ගිහියා වෙනුවෙන් සුගතියට යන මාර්ගය කියා දෙන්න. ඒ සුගතිය කියන්නේ යහපත් ස්ථානයකටනේ අපි යන්න ඕන. හැබැයි ගිහියෝ දැන හොවන දෙන පව් කරවාම වැටෙනවා දුගතියට. අනේ දුගතියට යන අය එතනින් ගලවාගෙන සුගතියට යන මාර්ගයත් අපේ ගිහියන්ට කියා දෙන්නේ මහා සංඝරත්නය. ඉතින් බලන්න අපි මේ සිංහාලෝද සූත්‍රයේ සඳහන් වූ කරුණු හා සමානම කරුණ තමයි මං හිතන්නේ අරලිය දැන්න ඒ පන්සලේ ඉඳපු වැඩවාසය කර මහා අපේ සංඝරත්නය නියෝජනය කර ඒ භික්ෂුන් වහන්සේ ඉටු කරලා තියෙන්නේ. නිසා ඔබට අද මම මේ පාඩමෙන් පැහැදිලි කරේ මහා සංඝරත්නය විදියට ආගමික, සමාජික, ජාතික, අධ්‍යාපනික වශයෙන් ඉටු කළපු සේවාවන් සිංහාලෝද සූත්‍රයේදී ගිහි පැවිදි වශයෙන් ඒ අපි දෙගොල්ලෝ ඉෂ්ට කරන්න ඕන දෙපැත්තට යුතුකම් මොනවාද කියලා. ඉතින් දරුවනේ මං හිතන්නේ මේ පාඩම ඇහුම් කන්දුනනම් ඔබට යම්කිසි අවබෝධයක් ලැබෙන ඇති. භික්ෂුන් වහන්සේ නමගේ සමාජ නායකත්වය කොච්චර ගැඹුරුද, කොච්චර අවශ්‍යද කියන එක. නිසා මේ පාඩමෙන් මම ඔබට පොඩි ක්‍රියාකාරකමක් දෙනවා. ඒක සටහන් කරගන්න මෙන්න මේ විදියට. පළවෙනි එක මහා සංඝරත්නයෙන් සිදුවන ආගමික, සමාජික හා ජාතික මෙන්ම අධ්‍යාපනික සේවාවන් තුන බැගින් ලියන්න. මහා සංඝරත්නයෙන් සිදුවන ආගමික, සමාජික, ජාතික හා අධ්‍යාපනික සේවාවන් තුන බැගින් ලියන්න. ඒ වගේම දෙවෙනි ප්‍රශ්නේ ගිහියන් වශයෙන් මහා සංඝරත්නය රැක ගැනීමට කළ යුතු යුතුකම් විස්තර කරන්න. ගිහියන් වශයෙන් මහා සංඝරත්නය රැක ගැනීමට කළ යුතු යුතුකම් විස්තර කරන්න. හොඳයි දරුවනේ, අද දවසේ ඉදිරිපත් කර පාඩමට නියමිත කාල වේලාව මෙතනින් අවසන් වෙනවා. මේ පාඩමෙන් යම්කිසි ආදර්ශයන් ගණනාවක් ගන්න ඇති. ඒව ඔබේ ජීවිතය තවදුරටත් සාර්ථක කරගන්න, ජයග්‍රහී කරගන්න උදව් කරගන්නවා ඇතැයි මා විශ්වාස කරනවා. මේ පාඩම ඔබට ඉදිරිපත් කරනවා එල්පිටිය කලාපේ බුද්ධර්මීය ගුරු උපදේශක පීඩී පරමානන්ද. බොහොමත්ම ස්තුතියි.